ගමන් සමිතේදී නම් මිනිස් පාකිතේ ලැබිට කොමන්නේ
ඔව්
වෙනස් වෙන එක
හා ඔව්
ඒකයි හේතුඵලයන්ව කර්ම කොහොමද සිද්ධ වෙන්නේ කියන්නේ
හරි හරි
වහා
ගන්න දැන් ඔය එක අපි තේරුම්ගන්න දැන් මෙහෙමයි දැන් අපි මම කියනවා මම කියන එක මේ මොහොතක් ගන්න වෙනස් වෙනවා කියන කාරණේ අපිට පේන්නේ නැති ඇහැටදී දැන් මේක හිතර පේන ක්‍රමයක් තියෙනවා හිතර පේන අපි බුද්ධියට ගෝචර කරනවා ඒ කියන්නේ සැක නැතුව බුද්ධියට ගෝචර වෙන්නවා තව මොහොතක්වත් ඉස්සරහට යන මම එක්ක ඉන්නවාද කිය නැද්ද කියන ප්‍රශ්නේ ඔබ දැනගන්න ඉතින් ක්‍රම කීපයක් තියෙනවා ඒ ක්‍රමයකින් නෙමෙයි විවිධ ක්‍රම වලින් දැනගත්ත හැකි දැන් දැන්ද මෙහෙම දෙයක් ශරීරය නැන මමේ නාම රූප ධර්ම කියන නැන මේ ගතා හිතා කියන මේ ටික කොටස් පහකට බෙදෙනවා එම් පහසුවක් මොකද මේක විග්‍රහ කරන්න පහසුවට රූපස්කන්ධේ වේදනාස්කන්ධේ සංඥාස්කන්ධේ සංකාරස්කන්ධේ විඥානස්කන්ධේ කියලා රූපස්කන්ධේ කියුවා මේ කෙස්ලෝ සහිතවන් නම් මාත්‍රිය සහිතවන් නම් මේ ශරීරයේ ප්‍රධාන ඒක මුල් කරන්නේ අන්තාක් මේ සතර මහා භූතය කියන මේ නැන ආපෝ තේජෝ වායෝ පඨවි කියන එක තේරෙනවද? ඒ හතරෙන් හටගත්ත ඊටාම සූක්ෂම රූපයේ පටන් ගෙන මේ මස්ලේ සහිත ගණීවාන රූපෙ දෙනක යම් කිසි කොටසක් අරන්ගොඳ මේ ශරීරයේද. ඒ සියල්ල රූපස්කන්ධේයි. රූපස්කන්ධේ ගා රූපස්කන්ධි තව එහාට තියෙනවා. මේ ඒ කියන්නේ සතර මහා භූතයන් එහාටගත කොටසර මේකයි ති. දැවිඩෝනේ මේක මොහොතක් ගන්න වෙනස් වෙන බලන්න. බලින් ඉතලම කාරණාවක් තියෙනවා. එතකොට මේකදී අපි තව එකක් දකින්න ඕනේ. දැන් ඉතලා ඒක බලාගෙන ඉන්නේ. දැන් අපි දැන් මෙන්න මෙහෙම හිතන්නකො. අවුරුදු 100ක් ජීවත් වෙන මිනිස්සෙ ඉන්නවා කියලා. ওই අවුරුදු 100න් පළවෙනි පටන් ගන්න අවුරුද්දේ බිහි වෙච්ච හැටි ළමයි. ළදරු වෙන්නේ. මුන්ති ළදරු. 100ක් අවුරුද්දා කියලා අවසානයේ බලනකොට පණ ඇදලා මැරිච්ච මහා වයසක මිනිස්සෙ. අවුරුදු 100 ගියාට පස්සේ දැන් අවුරුදු 100 ඇතුළත පරතරේ වෙනසක් තියෙනවා නේද? පටන් ගන්න අවුරුද්දේ ඊටාම කිරි බොන්න පටන් කිරි බොන જાතිය ඊටාම ගොඩාක් ළදරුයි. ඒ අවුරුදු 100 ආරම්භයේ පළවෙනි දවසේ ගම්මුකක් ඒතර අවුරුදු දවස් ගානක් ගෙවිලා ගිහිල්ලා ඉතින් අවුරුදු ගණන් ගිහිල්ලා අවුරුදු 100ට යනකොට අන්තිම තුන් පුදු වෙච්ච මහල්ලේ අවුරුදු 100ක මිනිස්සු ඉන්නේ. එතන දැන් මෙතන අපි මේ රූපේ වෙනසක් පේනවා නේද මේ අවුරුදු 100 ඇතුළත. පැහැදිලිද? පටන් ගන්න තැන පුංචි ලදරුවා. එයාගේ මේ ලදරුවාට අපි නමක් තිබ්බා. අපිට මොකද ජයපාල කියලා තිබ්බා කියලා. මොකක් හරි නමක් කමක් නැහැ. ඒදි වාසේ වලෝ දැන් නම තිබ්බා කෝ ජයපාල. දැන් ලොකු ඉන්නේ. දැන් ළමයි ඉන්නේ. දැන් ගැටවරේ ඉන්නේ. දැන් තරුණේ ඉන්නේ. නමුත් ළමයිමයි කතා කරන්නේ. ඒතකොට ඊට පස්සේ දැන් තරුණේ දැන් මැදි වයස ගිහිල්ලා දැන් මහලු වෙනවා. ඒ ජයපාල කියලා පුංචි කාලේ තිබ්බ නමින්ම කතා කරන යම් කිසි ඒකකයකට. දැන් අර ජයපාල මැරිලා. දැන් කීයද වයස? අවුරුදු 100යි අද. අද මැරිලා. කීවා කියන්නේ බෝ. දැන් මේ ජයපාල කියන නමින් හඳුනපු එකනාගේ අවස්ථා දෙකක් අපි ඉස්සෙල්ලා ගත්තා. එකක් තමයි අවුරුදු 100 කර ආරම්භය පටන් ගන්න. අනික 100 අවසානේ ලොකු වෙනසක් තියෙනවා. රූපේ වෙනස් වෙලා. වැදවිල දැන් අපි හෙවොත් එහෙම මෙහෙම දෙයක් අවුරුදු 100ක් ගත වෙච්ච මේ කාලේ ඉතල ඇතුළ වෙනස් වීම අපිට පැහැදිලිව පේනවා එහෙම බලුවා පේන එකක් නේ එදා ෆොටෝ එකක් ගත්තා නම් ඉතින් 100ක් අවුරුද්දක් ඔක බලන්න කෙනෙක් ඉන්නේ නැහැ මේ උපමාව තේරුම් ගන්න පුළුවන් දෙයක් එතකොට මොකද වෙන්නේ ওই කාල සීම අපිට පේනවා මේ ලොකු වෙනසක් වෙලා තියෙනවා ශරීරෙ ඉරවත් දැන් අපි මෙහෙම දෙයක් බලමු ඔය 100ක් අවුරුද්දේ වෙනස වුණි අවුරුදු 100න් එක අවුරුද්දක් අතරලා නැන 100ම සම්බන්ධයෙන් ආපු නිසා. වැඩි හලුවන් ගන්න එක. 100ක් අවුරුද්දේ අවසානයේ සිද්ධ වෙච්ච වෙනස සිද්ධ වුණේ. ඔය අතරමඟ අවුරුදු 100ක් නේ එකින් එක කොටස් වල 100ක් අවුරුද්දේ 100ක් නේ. 100ක් අවුරුද්ද කියන්නේ ඕකේ එක අවුරුද්දක් අහ කරලා දාන වෙනස වුණේ කොයි දැනිකින් හරි. අර මහලුවාට පත් වෙලා 100ක් අවුරුද්දේ අවසාන මොහොතේ ඉනකොට තිබුණ සත්‍යයක් තියෙනවානේ අන්තිම මහලු සත්‍යය. ඔන්න ඔය සත්‍යෙට නිකන් පරිවර්තනයක් නේ උනේ. දැන් කිසි පරිවර්තන වීමක් වෙලා ගිහලා නේ උනේ. ඔය එක අවුරුද්දක් අතරලා යන පරිවර්තනේ ඉතුරු අවුරුදු 99 වුණාද? නැත්නම් 100ක් අවුරුද්ද තුලම ක්‍රමානුකූලව පරිවර්තනයක් වෙලා ගිය එක අවසාන ප්‍රතිඵලය ඉඳලා වයසක තුන්පුදු මහල්ල. දැන් ඉන්නේ කොහොමද? සෑම අවුරුද්දක් තුලම මේ එක්තරා කොටසක් මල් වෙලා තියෙනවා නේ. වයසට ගිහින් තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් තමයි සියක් අරුද්දේ තුඹුදු මහල් වෙලා මැරිච්ච අවස්ථාව. දැන් අපි දෙකක් තියෙනවා. දැන් අපි අවුරුද්ද 100 කොතන හරි කමන්නේ එක අවුරුද්දක්. අර ගන්න අපිට හොඳ තේරුම් ගන්න පුළකක්. අපිට අවුරුදු 17යි 18යි කියන්නේ කොයිද? 17යි 18යි අතර එක අවුරුද්දක පරතරය. දැන් හොඳට වැඩිලා එන කාලේ. පැහැදිලිව පේන කාලේ. දැන් 17 ළමයා බලනවා. අවුරුදු 10 පස්සේ ඉඳන් බලනකොට ඒ ළමයා උස් මහත් වෙලා. අරයා මාජා. අර මැරිච්ච කෙනාගේ කවස්තාවක් අපි කියන්නේ. ජයපාලා කියලා අපි නමක් තියාගත්තා කියන්නේ. එයාගේ කවස්තාවක්. 17 අවස්ථාවයි අවුරුදු 18 අවස්ථාව. දැන් බලන 17යි 18යි අතර කාලයවල ගොහම ඒකේ ලොකු වෙනසක් පේනවා. ওই වැඩෙන කාලේ හිඳ 17 ළමා මා සත්‍යයේ ඉවරයි ගැටවල සත්‍යයේ අවුරුදු 18 තරුණේ කියලා. අනි දැන් බලමු. උස මහට ගිහිල්ලා මෝරලා ටිකක් තියෙනවා. වෙනසක් තියෙනවා. දැන් අපි හවත් එහෙම ওই වෙනස වුණි. දැන් පැහැදිලි වෙනසක් ඇහැර පේන වෙනසල්ලි තවම තියෙන්නේ. ওই වෙනස වුණේ අවුරුද්දට මාස 12ක් තියෙනවා. මාස 12 එක මාසයක් ඇරලා නෙමෙයිනේ. සෑම මාසයකම කොරස කොරස ලැබීමක ප්‍රතිඵලයක් තමයි අවුරුද්දේ වෙනස. දැන් මාසෙකදී ඔය ඉච්චර හොයාගන්න අමාරු. මාසයක් යනකොට මුද්දලේක මෝරලා තියනවාද කොහොමද මාසෙකදී ඉස්සෙල්ලා දැක්කා. මාසේ අවසානයේ දැන් අද ජනවාරි 5 දැක්කා. ඊට පස්සේ පෙබරවාරි 5 දැකී බලනකොට එහෙම වෙනසක් දැකින්නේ නැහැ. කළු බලය නිසා. හොඳේ පරික්ෂණයක් කළා තා පුංචි වෙනසක් තියෙනවා පේන්නේ. නමුත් දැන් අපි එකක් දන්නවා. අර මාසෙක ඇතුළේ වෙනසක් පැහැදිලිවම වුණා කියලා අපි දන්නවා. මොකද අවුරුද්දේ වෙනස වුණේ මාස 12කට මාස 12ක් තුල නෝ. එක මාසෙන් මාසේ එකක් වාස අරින්න නැතුව එක මාසයක් තුල යම් වෙනස් වීමක ප්‍රතිඵලය තමයි මාස 12 වෙනස් වීමේ ප්‍රතිඵලය. දැන් අපි පැහැදිලි ඉන්නේ ඔක. දෙතර මාසයක වෙනස් වීමක් වුණා නම් අපි තමයි යම් කිසි ජනවාරි මාසය ගත්තා කියලා. ජනවාරි මාසේ පටන් ගන්නකොට තිබුණ මේ දවස් ජනවාරි 1 වෙනිදා. ජනවාරි 31ද මාසේ ඉවරයි. ඔය අතරතුර දවස් 31ක් තියෙනවනේ. ඒ මාසයක වෙනස් වීම එක දවසක් අත්හැරලා වුණේ නැහැ. ඒ හැම දවසක් ගානේම පොඩි වෙනස් වීමක් වෙලා තියෙනවා. දැන් මේක බුද්ධිගෝචර මිසක් ඇහැර වෙන්නේ නැහැ. ওই දවසක වෙනස් වීම කෙනෙක්ගේ ඇහැර බලන්න බෑනේ. නමුත් දැන් කිසිම සැකයක් නැහැ. සත්‍ය වශයෙන්ම පැහැදිලිවම තියෙනවා. ওই පැය 12ක් මේ දවසක පැය 12ක් ගියා නම් නැත්නම් දවස් 31ක් ගියා නම් මාසෙකට දවස ගානේ වෙනස් වීමක් වීමේ ප්‍රතිඵලය තමයි මාසෙක වෙනස් වීම. ඒකනම් කිසි සැකයක් ප්‍රශ්නයක් නැහැ නේ. දැන් අපි තෝක එක දවසක් ගත්තා කියලා. දැන් අපි දන්න අපිට නොපෙනුනට එක දවසක මේ ශාරීරියේ වෙනස් වීමක් වෙලා තියෙනවා. ඊට පස්සේ මේ දවසක වෙනස් වීම කියන්නේ වයසට යෑම. එහෙම ගමු. එතන මේ දවසකට පැය 24ක් තියෙනවා කියන්නේ. මේ එක පැයක්වත් ඇරලාද මේ දවසේ වෙනස් වීම වුණේ. සෑම පැයක් ගන්න වෙනස් වෙලා තියෙනවනේ. අපිට පේන්නේ නැහැ. නවත් වෙලා තියෙනවා. දැන් පැයක් අරගෙන බැලුවොත් පැය විනාඩි 60කට බෙදලා පැයක් ඇති වුණ වෙනස් වීම විනාඩියකදී අත්හැරලා වෙලා තියෙන බෑනේ. එහෙනම් විනාඩි 60ක් ගියා නම් පැයකට අපේ ඇඟ විනාඩියක් ගන්න තිරස් වෙලා තියෙනවා. දැන් විනාඩිය තත්පර 60කට බෙදුවොත් එක තත්පරයක් ඇරෙයිද? එහෙනම් තත්පරයක් ගන්න තිරස් වෙනවා නේද? ඔබ න්‍යායානුකූලයිනේ. එහෙනම් තත්පරේ කීයට බෙදුවා? කොයි හරි මොහතක මේක විනාශ වෙන්නේ නැහැ කියන තත්ත්වයක තිබුණා. ඊළඟ අවස්ථාවෙ ඉන්න පුළුවන්. බෑ. එහෙනම් තත්ත්වයක් තියා කොයි මොහොතකවත් එකාකාර වෙන ශරීරයක් පවතින්නේ නැහැ කියන එක න්‍යායානුකූලව වෙනවනේ. දැන් ඔබට අපි ඇහැට වෙන්නේ නැතුව බලන්න යන්නේ නැහැ. ඔය සම්පූර්ණ බුද්ධි ගෝචරයි. අනිත් එක කියන්නේ අපි දකින්න දින ඇසක්. පස්සස විතරක් නෙමෙයි. නෝන ඇස. ප්‍රඥා චක්ෂුතේ කියන එක දකින්න දැන් ඕක අත්දකින්න. අපි බලන්න බෑ මේ යොමු කරගෙන බලහින් කියලා ඕක. නමුත් මේ බුද්ධි ගෝචර නිසා පේනවා. ඒ න්‍යාය ධර්මයේ එහෙමයි කියලා කිසි සැකයක් නැතුව වැටෙනවා. ඉතින් ඒක එහෙම වුණා. මේ ශරීරයේ එකාකාරව මොහොතක්ව පවතින නැත්නම් රූපස්කන්ධයේ ස්වභාවය ඕකනේ. දැන් නමුත් අපිට ඕක පේන්නේ නැහැ. මේ එක්කෙනාම තමයි හොඳට ඉන්නේ කියලා හැම වෙලාවෙම අපිට උඩින් මැදින් බලනකොට පේනවා. එයා කොහොමද වෙනස් වෙනවා කියන්නේ කියලා එකපාර ගන්න බැහැ. මොහොතක් ගන්න වෙනස් වෙන්නේ කොහොමද කියලා කොහොම එකපාර තේරෙන්නේ නැහැ. දැන් ඔය ක්‍රමයට බැලුවොත් ඔක ඔප් වෙනවා නේද? ඒක හොඳයි බලන්න වේදනාව කියලා කියනවා. වේදනා ස්කන්ධය කිව්වහම සැප වේදනාවක් අපි විඳලා තියෙනවා. අපි ඒක දන්නවනේ. දුක් වේදනාවක් විඳලා තියෙනවනේ. මධ්‍යස්ථ වේදනාවක් විඳලා තියෙනවනේ. අපි සැප වේදනාවක් හිඳින වෙලාවල අපිට දුක් වේදනාවව මධ්‍යස්ථ වේදනාව තියෙනවා. දැනෙනවා. ඊළඟ හැබැයි යම් දුකක් වේදනාවක් එනවා. ඒ දුක වේදනාව වෙනකොට ඒ මොහොතේ අපිට දැනෙන්නේ දුක් වේදනාව මිසක් සැප වේදනාවක් උපේක්ෂා වේදනාවක් නෙමෙයි. අයි සැප දුක විශේෂයෙන් නොපෙන්න සාමාන්‍ය මධ්‍යස්ථ අවස්ථාවක ඉන්නවා. ඒකවත් දැනෙනවා. සැපත් නොවන දුකත් නොවන මධ්‍යස්ථය. ඒක දින උපේක්ෂා වේදනාව කියලා. ඒ විලාදී සැපත් නැහැ දුකත් නැහැ. ඒ කියන්නේ වේදනාවක් යම්මතක තුනට බෙදලා ගත්තා. ඔය තුනට බෙදලා ගත්ත එක වේදනාවක් තියෙනකොට අනික නැත්නම්. මේ අපි දැක්කා සැප වේදනාවට හේතුව මොකද්ද? සැපතල හේතු වෙන ස්පර්ශයක් ආපු වෙලාවක ඒකේ ප්‍රතිවලිය වශයෙන් සැප වේදනාවක් දැනෙනවා. ඒ විලාදී දුකට හේතු වෙන ස්පර්ශයක් එහෙම ආවොත් කොයි ගියාමරි? අර සැප දෙක එකට හිටින්නේ. සැපත හේතු වෙන එක පැත්තට ගිහිලා තමයි මොහොත කොයි හැටි ස්වතු වෙන්නේ. දුකට හේතු වෙන ස්පර්ශයක් ආවම දුක් වේදනාව. මධ්‍යස්ථ භාවයට හේතු වෙන ස්පර්ශයක් ආයෙත් දැනෙනවනම් මධ්‍යස්ථ වේදනාව. ඉතින් මේ වේදනාව අපිට ප්‍රවේද මොහොතක් ගානේ අපිට වැටහින්නේ නැද්ද? මොහොතක් හොරි පුංචි හෝ සැපයක් එනවා, දුකක් එනවා, මධ්‍යස්ථ වෙනවා, ඔය අතරින් තව එකක් එනවා. ඒක දුකක් වෙන්න පුළුවන් නැහැ, ආයි සැපක් වෙන්න පුළුවන්, ආයි මධ්‍යස්ථ වෙන්න පුළුවන්. එකක් ආව ගෙවුණා, එකක් ආව ගෙවුණා. මේක අපිට පැහැදිලිව පේනවා. ඒකට හේතු වෙන ස්පර්ශයෙන් ඒ වේදනාව වෙනවා මිසක් වේදනාව නිකන් ගොඩ නැගෙන්නේ නැහැ කියලා. වැටහෙනව නේද? එතකොට අපිට හැම වෙලේම පේනන්නේ වේදනාව ඒකාකාරීව මොහොතක්වත් පවතිනක් නැහැ කියලා. අපි කරන ක්‍රියාකාරීත්වය මොනවා හරි අපිට ස්පර්ශ වෙන කායික ස්පර්ශ වෙන ඇහැට රූපයක්, කන්ට ශබ්දයක්, නාසයට ගන්ධයක්, දිවට රසයක්, කායට පොට්ටබ්බ ගැන ස්පර්ශයක්, ඉතින් මනසට ධර්මයක්. ඔය මොනවා හරි එකක් යම් යම් මොහොතක ස්පර්ශ වෙනකොට දැනෙනකොට ඔය ඔය මොහොතේදී ඒකට අනුකූල වෙන සැපේට හේතු වෙන ස්පර්ශයන් නම් සැප දැනෙනවා. දුකට හේතු වෙන ස්පර්ශයන් නම් දුක දැනෙනවා. මධ්‍යස්ථයට හේතු වෙන ස්පර්ශයන් නම් මධ්‍යස්ථව දැනෙනවා. දැන් මේ කියන කාරණා තුලින් අපිට පේනවා පැහැදිලිවම ඒක ස්පර්ශයක් කෙනේ විලක් අනිත් දෙක නැහැ. ආයි තව එකක් කෙනුට ඉස්සෙල්ලා තිබිච්ච එක නැහැ. ඒක ඒ විදිහනේ. එහෙනම් මේක හේතු බලයක් නේ මොහොතක් ගානේ. ස්පර්ශ මාත්‍රයේ වේදනා මාත්‍රයයි නතර තියෙන්නේ. එහෙනම් ස්පර්ශ මාත්‍රයේ ප්‍රතිවලයේ වශයෙන් වේදනා මාත්‍රය පහළ වුණාට පස්සේ ආයිත් ඒ ස්පර්ශේ නෙමෙයි තවත් ස්පර්ශ මාත්‍රයකින් තමයි ඊළඟ වේදනා මාත්‍රය පහළ වෙන්නේ. හරි ගෙවුණාද? දැන් අපි දැන් ඔබ පේන්නේ නැද්ද කොච්චර පැහැදිලිව කියනවාද? වේදනාව කියන්නේ එකාකාර දෙයක් නෙවෙයි. ඒක හේතුඵලය. අපි බලාපොරොත්තු වෙනවා නෙමෙයි, අපි හිතනවා මේ මාස සැප විඳගෙන ඉන්නවා, මට දුක දැනෙනවා. ඉතින් මට දැනෙන්නේ කෙනෙක් ඉන්නවා කිව්වොත් දැනෙන්නේ කරා නින්ද නෙමෙයි, දැයිලා තියෙන ස්පර්ශයේ ප්‍රතිඵලය නේද? පැහැදිලිව කියන්නේ කවුරුත් මේ කොලා නෙමෙයි කියලා. අපිටම දැනෙන ස්පර්ශයක ප්‍රතිඵලය. අපි මාතකකා ඉන්නවලු එන ගන්න ටෝක්ක. දෙක අපි කරගත්තොත් අපිට දෙකේම දැනෙනවා එක. මේ මම කියන එක නිසා නෙමෙයි සිදුනේ සුව දැවුනි. අතක සුව දෙන දත ගාපු ඉඳ සුව දැවුනා. ටෝක්ක කරන විඳ ඒ සිදුවේ සිදි වේදනාව දුක් වේදනාවක් දැවුනා. දැන් මේ දෙක අපිට තේරෙනවනේ. එහෙනම් මේකේ ස්පර්ශය නිසා වේදනාව නිසා කාදවතලක් නෙමෙයි නෙමෙයි. ඉතින් මේක විවිධාකාරයෙන් එන්න පුළුවන්. තව කෙනෙක් කරන්න පුළුවන්, බාහිර ලෝකයන්ගේ ප්‍රශ්නයකින් එන්න පුළුවන්. මොන තාලෙන් හරි දුකට හේතු වෙන ස්පර්ශයක් එනවා, ඒක හිතින්නේ නැහැ. ඒ මාත්‍රේට මාත්‍රයයි, ආ ස්පර්ශ මාත්‍රේ වේදනා මාත්‍රයයි, ඊළඟ ස්පර්ශ මාත්‍රේ වේදනා මාත්‍රයයි. මෙහෙම විශ්වාස මාත්‍ර කෝටි ගණක් ළඟ ළඟ එනකොට, වේදනා මාත්‍ර කෝටි ගණක් එක රැඳෙන්න හැදෙනකොට, හරි දඟල් පුරුකේ පුරුකේ ඇවිල්ලා දඟල් පේනවා වගේ, අපි නම් දැනෙන වේදනාව දැනෙනවා. ඉතින් අපි හිතනවා එතකොට මේ වේදනාව කියන එක එකක් වශයෙන් ගන්නවා. මේ හේතු බල න්‍යායි දැක්කේ නැත්නම් විමර්ශනය කරේ නැත්නම්. එතකොට හිතනවා මේ වේදනාව විඳින්නෙක් ඉන්නවා. ඒ මං කියන එක තමයි මේ විදිහම දැනෙන්නේ. ඔය අදිවසින් අපි වැරදි ආකල්ප ගන්නවා. මේක යථාර්ථය දකින්න ඕන. එහෙනම් වේදනාව කියන්නේ ඔය જાති එකක් නම් අපිට පැහැදිලිව පේනවා රූපේ හැටිත් එහෙමයි. මොහොතක් ගන්න වෙනස් වෙන ස්වභාවයකින් නිසා ඒ වැළපෙන හැටි එකට මේ නැහැ. සම්පින්නිය කරලා ගත්තා. මේ වේදනා මාත්‍ර එකින් එක යනකොට ඒව සම්පින්නියට එක සෑහන්ත හදලා ඒ දිහා බලපුවාම දකින ආකාරය තමයි අපිට මේ දැනෙන සිදෙනවා කියන එක, සුව දැනෙනවා කියන එක, මධ්‍යස්ව දැනෙනවා කියන එක. දැන් ඔබ දැනෙනවානේ. ඉතින් ඔය දැනෙන ඒව එකතු වෙලා එකතු වෙලා රටාවකට හිටිනවා. ඒ රටාවත් දැන් වෙනම පේනවා. දැන් ඔළුවේ කෙස් තියෙන බව දැනෙනවා. බලා ඉන්නකොට. වෙනදා විස්පර්ශලාල් වාසේ ඇහැට ස්පර්ශය එක දැක්කා. ඒතර ඇඟේ හැම දැනෙනවා. ඇඳගෙන ඉන්නේ අවදා වෙනවා. ඒ ඔක්කොම එකින් එක නෙමෙයි මුළු ඇඟ හැමතැනම අදි වේගයේ මොහොතේම හැමතැනම දකින්නවා. හැබැයි ඔළුවේ කෙස් දකින්නට ඇඳුම දකින්න බෑනේ. අපිට පැහැදිලිව පේනවා. ඒක මාත්‍රයයි. ඒ වගේ දර්ශන මාත්‍ර එකින් එක අදි වේගයෙන් හැමතැනම දකින්නකොට මාත්‍රේ දැකලා ඊළඟ මාත්‍රේ වල ඉතිලේ ගෙවිලා. හැබැයි මතක සතහනේ තියෙනවා. ඔන්නේ මතක සතහනේ හැටගත්ත හැඩරුව ඡායාව තමයි අපි කෙනෙක් දකින්නවා කියන්නේ. එතකොට වේදනාව නිසා සංඥාවක් හටගන්නේ කොහොමද? වේදනාව කියන්නේ කිනෝ? ඒකට සංඥා මාත්‍ර සංඥා මාත්‍රයක තියෙනවා. මාත්‍ර සම්පින්දනයක් හැඩයකට හිටියට පස්සේ මනස ඒ තලිය ගන්නවා. අරගෙන කිනෝ මම මෙහෙම කෙනෙක් දැක්ක. යහවක සංඥාවක් තියාගන්න. ඒකට නමක් තියාගන්න. මේ අහවල් කෙනා. ඒ නම් හඳුනනවා. සංඥාව. මේ සංඥාත් ඔය විදිහට නේ ඉන්නේ. අරමුණ එනකොට සංඥා ඒ හේතුවේ සංඥා මත වෙලා හිටන් ඒක දැනෙනවා මිසක්. ඒක නොහිතුවොත් ඒ පිළිබඳ නැඹුරු නොකොළො සංඥාව වැටහෙන්නේ නැහැ. නමුත් එනවා. එන සංඥාවන් අපි එකක්වත් අවිලක තියා ඉන්නවා නේක හේතුඵලය. ඒ මොහොතේ ඉන්නා උදේවල පිටේලා සම්පීඩනයක් කියලා එකක් වාගේ පේනවා. මේ විවිධ සංඥා වලින් අපි හඳුන්වනවා. පොද්ගල සංඥාවෙන් හඳුන්වනවා. දව්‍ය වස්තුවේ සංඥාවෙන් හඳුන්වනවා. ඉතින් ඉතලා දැක මතකේ මේ දැන් තියෙන එක අරගෙන ඉතින් ඒක අරවාගේ තමයි මේකත් කියලා මේ අහවල ඉස්සර තිබුණාම තිබෙන්නේ මේ නේ කියලා. අපි හැම දැනගන්නවා. අතීත සංඥා මුල් කරගෙන ඒකෙන් දැන් තියෙන සංඥාවන් හඳුනා ගන්නවා. ඔය සංඥා කියනවා මොහොතින් මොහොත එනවා යනවා මිසක් එකක්වත් හිතක තියෙනවා කියලා තියෙන එකක් නේ හේතුඵලයන්නේ. අන්න ඒක ඇති. ඉතින් අපි සංකාර කරනවා. ඒ කියන්නේ හිතෙන් හිතනවා, හිතවිලි ක්‍රියාත්මක කරනවා, වචන කතා කරනවා, කය ක්‍රියාත්මක කරනවා. දැන් අපි අත ඉස්සුවා. දැන් ඉතින් ගියා නේද? අය අපේ ජීවිතේට පුළුවන් ආයිත් ඒ අත ඉස්සිල්ල උසන්න. වෙන මරක් ඉස්සුව මිස. දැන් මේව අත උසලා පාත් කළා. දැන් ඒක කෙරුණා. ආයි ගෙවිච්ච එක අදින්න පුළුවන් අපි. අපිට නම් සාපාරක් උසලා පාත් කළා. ඒ ඉස්සලගෙන මේ පස් එකක් නේද? දැන් මේ කාය සංකාර කියනවා දැන් එකක් මේ කාය ක්‍රියාත්මක කරලා මොහොතක ආයි කිසිම කාලයක ඒ මොහොත ගැන උනා හිතලා කල්පනා කරලා මං අතල්සලා පාස් කරලා මට මතකයි යහවල් වෙලා කිව්වෝ. ඒ තත්පර ගාන මැන්නා ඒ වෙලාවේ වැළුවොත් මට දැන් ආයි ආපහු ඒකට යන්න බෑ. ඉක්ම ගියා. තව එකක් කරන්න පුළුවන් උනා. ඒකත් ඉක්ම ගියා. ඒක අපි කොයි මොහොතකරි කතා කරන යමක් කතා කළා නම් කරන යමක් කළා නම් ඒ කරන මොහොතත් එක්කලා ඒ කරලා ඉක්ම ගියා මිසක් නැවත වාරයක් අපිට ඒකට යන්න බෑ. අලුත් එකක් කළ හැකි වුණා. දැන් මේ කොහොම සංකාරවත් එකක්ද? කරන හයින් කරන වැඩ මේ කරන කතාව අම්මා කිව්වා අයන්නා කිව්වා ඒ කියපු අයන ආයි කියන්න බෑනේ. වෙන එක ආයි අලුත් එකක් කිය හැකි වුණා. කියපේ කියලා ඉවරයි. අල්මායන්නා කිව්වා මායන්නා කිව්වා ඒ පදයක් එන්නේ සුළු මොහොතකට. ඒ මොහොතේ එකක් කිව්වා ඒ ක්‍රියාවලිය ඉවරයි. වචනේ ප්‍රකාශ කරපු එක එක අකුරින් අකුරට ගියා ඉවරයි. දැන් එතන බැලුවොත් එහෙනම් අපි මේ ඒකාකාරී දෙයකින් ද අපි අපේ වචන ක්‍රියාත්මක කරන්නේ නෑ. ඒකත් හේතුඵලයක් මොහොතක. ආවා කියා හේතු අනුව ඵලයේ ක්‍රියාත්මක වුණා ඉවරයි. ආයි හේතුවක් නැති ඵලයක් කියනවා ආයි ඒකත් ඉවරයි. දැන් මෙහෙම ක්‍රියාදාමයන් නේද මේ සංඛාරකී. කයි කරන වැඩ කාය සංඛාරකී. එතන වචනේ මුල් කරලා කටයුතු කරනවා. අර වචේ සංඛාරකී වුණා. දැන් හිතවිලි හිතනවා. ඉතින් ඕක නම් යම් කිසි චේතනාවක් නේ හිතක් හිතමින්මයි ඔක්කොම කළේ. හිතෙන් හිතුවා. ඒ වගේම හිතලා කතා කළා. කතා කරන හිත හිතා කතා කරනවා. ක්‍රියා කරන හිත හිතා ක්‍රියා කරනවා. මේ හිතේම අවස්ථානේ. ක්‍රියාවට දුර වෙච්චාම කාය සංකාර. වචන ප්‍රකාශෙන් ගියා වචී සංකාර. හිතවිලි වලට ගියාම මනෝ සංකාර. අපි ওই දිහේ ගන්නවා. දැන් මෙතන සංකාර කියන එකේ තත්ත්වයක් ගත්තාම එකක්වත් එක ආකාරයකින් දෙහැදිලා තියෙන්නේ. මොහොතක් ගන්න වෙනස් වෙන හේතු බල නේද? ආයිසරක් අපි කරුපිය කරලා ආපහු ගන්නවත් බැයි නා. අයින අපි මේ ප්‍රයත්න කියන්නේ මොහොතක් ගන්න යලි යලි නිෂ්පාදනය කරගන්න වැඩ පිළිලක් නිසා විද්‍යාමාන එක වෙන එකක් මිසක් ඉතල කරුපියක දැන් ඉදිරි විද්‍යාමාන එන්නේ නැහැ. ඒක ගෙවුණා ගෙවුණාමයි. එහෙනම් අපි මේ ජීවත් වෙනවා කියලා කියන්නේ ඔක්කොම කරන්නේ මොකද්ද? මොහොතකින් හටගෙන විදිල යන හේතුඵල ධර්මය තුළ ආයිසරය කවදාවත් එදෙන්නපත් වෙන්න බැරුව ගෙව ගව යන ගමන. හද හද යනවා ගෙව ගව යනවා. ඒ වගේ ක්‍රමයක් තියෙනවා. ඉතින් ඊට පස්සේ අපිට ඔක්කොම දැනෙනවා. තවත් ස්වභාවයක්. රූප වේදනා සංඥා සංකාර ඒවැ ස්වභාවය කිව්වේ. ඉතින් ඒතකොට ඉතින් දැනින්නේ මොනවද? රූප වේදනා සංඥා සංකාර ක්‍රියාකාරීත්වයේ ඒ මොහොතේදී ඒ මොහොත දැනෙනවා. ඊට පස්සේ ආයිත් ඒ ගැන හිතුවොත් හිතුව එකයි දැනෙනවා මිසක් දැනිච්ච එක දැනෙනවද ආයතරය? දැනිච්ච එකට අනුව එකක් දැනෙන්න පුළුවන් හිතලා. වෙච්ච දෙයක් ගැන කල්පනා කරලා වෙච්ච ආකාරයෙන් ආයිත් දැනෙන්න පුළුවන්. ඒක ගියා. එනම් එකක්වත් නවතිනවද? එකාකාර මොහොතක්වත් නවතිනදි ගෙවි ගෙවි යන්නේ වලේදී ඔක්කොමදි. නැ විඥාන කියන්නේ දෙකක් නෙවෙයි නේද? විඥාන කියන්නේ දැන් ඉතල දැනෙන්නේ ඉතල හේතුයි. දැන් දැනෙන්නේ දැන් හේතුයි. තව ටිකකින් දැනෙන්නේ තව ටිකකින් හරගන්න හේතුයි. කොයි මොකේ දැනෙන හේතුයි වුණත් ඉවරයි නේද විඥාන? එහෙනම් මේ දැන් අපි රූප වේදනා සංඥා සංකාර විඥාන පහට විතරලා ගත්තී. ඕක විග්‍රහ කරන්න ඔය ටිකෙන් ඉන්නේ කයි කිව්වම අම කිව්වේ. ඕක කරලා තවත් මම පළවෙනි දෙක තියෙනවා. නේ මම කිව්වේ මොහොතක් ගන්න ගෙවි කියන්නේ විදි විද්‍යාවේ ශරීර වංගුරත්‍ය කියලා කියන්නේ ඔබට. අර ගන්න ක්‍රියාවලියක් කරන්නේ ඔයින් එහාටව නාමයක් හෝ රූපයක් නැහැ කිව්වා. ඒක වගේත් බොරුද කිව්වේ. එතකොට මේක තෝරා ගන්න ඕනේ. මේක අපිට මේ වැහිලා තියෙන අපි ගන්න සංඥාවකේ හැමදාම අරගෙන සම්පින්නනයක් එකක් කියලා ගත්ත මේ සතර ආපු ගමනක ක්‍රමවේදයක් තියෙනවා. ওই ක්‍රමවේදයෙන් ආක් කියලා හිතන්න අපිට හුරුවක් නැහැ කවදා හරි අර කල්යාණ මිත්‍ර සම්පත්තියේ මේක විස්තර කළා කවදාද දෙනකම්. ඊට පස්සේ තේරෙනවා. ආයි කවදාත් ආයි දෙපාරක් අහන්න ඕනේ නැහැ ඔක තේරුම් ගත්තා. අනිහ ක්‍රමය. දැන් මොහොතක්වත් එකාකාරව බලන වායන කියලා ඊළඟ වායන කියනකොට ඉතලද විච රූපක් වේදනා සංඥා සංකාරක් විඤ්ඤාණත් ඔක්කොම වෙලා ජීවු වායන කියනකොට. දැන් මම කියන එක කවුද ජීවත් වෙන කියනවා? හේතුඵල ක්‍රියාදාමය ඇරෙන්නේ. ඉතින් අපි අල්ලගන්න මොකද උදේ තිබුණේ? අල්ලන්න ඉතල කියලා ඉවරයි. මත අපි බලාපොරොත්තු වෙන හැම වෙලෙම අර හදාගත් ආකල්පයක්. සම්පීඩනය කළගත් යම් කිසි දෙයක්. මේක මම කරගන්න ඕනේ. මේක මගේ කරගන්න ඕනේ. ඕකේ ආත්මයක් නැත්නම් ඉතිරාකාර දෙයක් තියෙනවා කියලා ගන්නවා නිකම්නේ. ඊ මම මගේ මගේ ආත්මය කියලා අදහස් තුල ගන්න. ඒක තමයි මේ සම්පීඩනය කළා අපි සතර ගමනක් කියලා හදාගෙන ඉඳගෙන ඇලි ඇලි වැඩි වැඩි අනාගතය නිෂ්පාදනය කරගෙන ගමන් කරා. ඒක මිසක් ඉන්නවත් අපි කෝක තියාගෙන දුවා තියාගෙන යකදන් තියනවා වැහැදුවා. මොහොතක් ඉදිරියට ගෙන යන මොහොතක් ඒකාකාරව පවත්තන්තයක් අපේ ජීවිතේ කොයි මොහොතකටම නිෂ්පාදනය කරලා තියනවාද? දතකින් හෝ දත හිත ඇසුරු කරගෙන බාහිර ලෝකේ හෝ කිසිම දෙයක් ඒකාකාරව පවත්තන්තයක් අපි හැවටෙනවා මිසක් ඒකාකාර දෙයක් මං හදාගෙන තියනවා කිව්වොත් මොහොතක් ගන්න ඒ අවස්ථාව ගෙවිලා ගිලා විනාශ වෙලා යන දෙයක් ඇරෙන්නේ. විනදියක් අපි නිෂ්පාදනය කරලා තියෙන මම කරගන්න. මයි කරගන්න. නමුත් අපි ඒකට බැරිලා ඉන්නවා මේක මම මේ මම මේ මගේ ඉතින් මේවා මගේ ආත්ම. ඔය විදිහට ගන්නවා. නමුත් මේ කොහොම බොරු වෙන්නේද ගත්තේ ඒකවල. ඉතින් මේක දින අවිද්‍යාවේ වෙච්ච ලෝක සත්‍යය අවිද්‍යාව නිසා ඉතින් ඔය වැඩ පිළ කරගෙන යනවා කිය. ඉතින් ඕකේ මොකක්ද වෙලා තියෙන්නේ? බලාපොරොත්තු වෙන සීමාවක් හම් වෙන්නේ නැහැ. දුක්ඛ ස්කන්ධයක් මත වෙවි එක විඳින්න. නමුත් අපි ඒකේ ආස්වාදයක් කියන එකක් තියෙනවා. ගිය ස්වභාවයක් මදුර ස්වභාවයක් බලාපොරොත්තුවක් ඇති වෙනවා. ඒ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න ඉදිරියට හඹා යනවා. එනවා එක කිවිල යනවා. ආශාවක් එක සාහනයක් ඇති කරලා නවත්තන්නේ නැහැ. ඒ බලාපොරොත්තු ඇති වෙන බලාපොරොත්තු ආස්වාදය. ආස්වාද බලාපොරොත්තු හඹා යන ගමනක් ගොඩනග ලඟා යනකොට. ආ කෙලවරක් නැති දුක් කරදර කන්දලාව මැද්දෙන් තමයි ආස්වාද වෙන්නේ යන්නේ. අල්ලගන්න ආස්වාදයක් වෙතන කොට හම් වෙන්නේ ඒක ආව කියලා. ඒක ඇත්තටම තියෙනවා. නමුත් දුක විඳ ඉඳා ගිනියනවා ඒ පස්සේ. ඔයින් එහාට තව ගන්න කිසිම දෙයක් හරයක් නැහැ අපිට නෑලු. දැන් අපි දැක ගන්නවා මොකද? නම් අපි ඔලාද මේ වටිනා දියක් ගොල්ලගාගෙන මම කර ගන්න ඕනේ, මම කර ගන්න ඕනේ, ආත්ම කර ගන්න ඕනේ, පවත්වා ගන්න ඕනේ කියලා මොකද මොකද? වයින් නිගමනේ අන්තිමට. අපි දැන් ලෝක සත්‍යය හැවටිල්ලකින් ওই නිගමනය කරගෙන ඉන්නේ. අපිට මොකද කරන්න තියෙන්නේ? කොරණ දෙයක් නැහැ කියලා දැනගත්තට පස්සේ හොම කර කවදා හරියක් නැන් තියෙන එකක් මේ ලෝකෙ නිෂ්පාදනය කරන්න බෑ. මම කියලා නිෂ්පාදනය කරන්නත් බෑ, මගේ කියලා නිෂ්පාදනය කරගන්නත් බෑ, ආත්ම කරගන්න එකක් ලෝකෙ හදන්නත් බෑ. ලෝකෙ සත්‍ය මෙච්චරයි. ලෝකෙන්නේ ඒක ලබිනවා. ලෝකෙ විමර්ශනය කරන්න ඕනේ. දැන් ඉස්සෙල්ලා දැක්කා විතරයි. තවර දල් දෘෂ්ටිය නිසා හරි අමාරුයි. ඔබ තේරුම් ගන්න. දැන් ඕක යලි යලි සීහ කරන්න ඕනේ. සීහ කරලා අපිටම තේරෙනවා. අනේ ඇතර මම මේ මං මෙහෙම කෙනෙක් වෙන්න ඕනේ. මේ தත්ත්වයටපත් වෙන්න ඕනේ. මගේ தත්ත්වෙ මෙහෙම වෙන්න ඕනේ. මට මෙහෙම කරුණම්බ ඕනේ. මට මෙහෙම රත්තරාලාන්තර ඕනේ. නමුත් මේ ජීවිතයක් උපන්නා නම් බැලරයක් ගෙනියන්න මොනවද ගන්න ඕනේ වැඩ පිළිවෙලක් තියෙන්න ඕනේ නැතුව බැරි නිසා ඒ ටික කරනවා නිසා හොඳ එකක් ත්‍යාගංග කරනවා වගේ නිකන් නැති වෙන්න ඕනේ අන්තිමට. එදින්ට ආවනම් යථාබෝධය තියෙනවා. ඊළඟට දකින්න මේ ජීවිතය අවසන් වෙනකන් කරන්න ඕනේ කියලා රහත් උනත් කරන්න දෙයක් නැහැ කරන්න වෙනවා. කල්ලි ටික හොයා ගන්න ඕනේ මොනවා හරි ආදින බින්දපාතින් හරි හොයා ගන්න ඕනේ. මේ වාසියේ වතුර ටිකක් බොන්න ඕනේ. මේ වතුර බන පොල් කට්ටක් හරි ගහලා තියා ගන්න ඕනේ. මොකේ බොන්නද එන්න. වතුර ටික අරගන්න එක. වත් පතා කරගන්න පතක් මොකක් හරි අරන් තියා ගන්න ඕනේ. ඉතින් වත් තියා ගන්න. නැතුව බෑනේ මොකේද ගන්නද? යාරකට විනාශ කරලා දැම්මොත් ඒ ඊළඟ සැරේ වැඩි කරලා මොකද කරන්නේ? ඒක තියෙන්න ඕනේ. ඒ නිසා තියා ඉන්න නිසා හොඳ හිත පරිහරණය කරන එක එකක් වන්නේ නැහැ. තමයි අන්තිම නිගමනේ. අවශ්‍යතාවය නිසා පරිහරණය කරන්න යමක් අවශ්‍ය වෙනවා ඒක හොඳ හින්දවත් ආසාව හින්දවත් කියන එකක් නෙමෙයි. අත්‍යවශ්‍ය හරියක් තියෙනවා. කෑමක් නැත්නම් ඉඳ බෑ මේ කාලේ බඩ කිනි වෙනවා. 10 මහා 10ක් එන පටන් ගන්න. පිපාසය ඇතුළහම තලන්න බෑ. සීතු උෂ්ණ එනකොට අමාරු වෙනවා දරන්න බෑ. නිකන් ඉතින් තරහ දෙයක් නැහැ. මැරෙනකම් බොරුවට දුක් විඳින්න ඕන. ඒකට ගැටේ සාවකාලික ප්‍රතිකර්මයක් බලස්තරයක් තියෙනවනේ. ඒක කර කරලා ඉතින් ඉන්න දන්නවා. ඉතින් කවදා හරි මේක අවසානේ මේ ජීවිතේ අවසාන. මේක එහෙනම් කොහින්ද ගොඩ නැගෙන්නේ කියලා දන්නේ තව ක්‍රමයක. එතකොට ලකිනවා මෙන්න මේ බලාපොරොත්තු හබායන එක තියලා නම් අනේ මට දැන් මොකද අදහස දැන් මැරුණොත් හොඳද දැන් බෑ මැරිලා බෑ තව ඉන්න ඕන එහෙනම් තව ඉන්න ඕන කියන අදහසත් එක්ක මානසිකත්වයේ මහා ශක්තිය මොහොතක් ගන්න ගොඩ නැග ඉදීමේ බලාපොරොත්තුව. ඉදීමේ බලාපොරොත්තුව තියෙන කාර මොකද ඉන්නේ? බලන්න ඕනේ, අහන්න ඕනේ, ඒ වගේම දඩසුදු දැනගන්න ඕනේ, රහ දැනගන්න ඕනේ, ඉස්පාස් දැනගන්න හිතන්න ඕනේ. ඔය එකක්වත් නැතුව නම් ඉතින් වල වැඩි පාඩු වගේ. ඔය අදහස එනවා. ඉතින් ඊට ඇහැක් ඕනේ, කනක් ඕනේ, නාසයක් ඕනේ, දිවක් ඕනේ, කයක් ඕනේ, මනක් ඕනේ, ඔය ටික කරගෙන පාවා දෙන්නේ. ඔය ටික තියෙන තාක් ශක්තිය නිපදෙන්නේ මොකදද? ඔය ටික නිස්පාදනය කරන පවතින නිපදවන ශක්තිය වෙන එකක් නිපදවන්නේ කොහොමද? ඒක රොන්දේ නිපදවනවා. ඒ නිපදවන නිපදවන නිපදවක ගෙවිල යන නතර කාලේ නැහැ. යලි යලි අනාගතේ නිපදවන බලාපොරොත්තුව. ඒ බලාපොරොත්තු අනාදී බලගෙන නිපදවන නිසා ගමන ඉවරයක් නැහැ, දිගටම යනවා. අපිට පේන්නේ නැහැ වැහෙනවා තැනින් තැනින්. වැරලා ගියා ඊළඟ උපතෙන්ද වැහිලා හිටියි. ආයතයක් විද්‍යාමාන වෙනවා. ආයත් වැහිලා ඉතුරු hali අතල මාර්ගාලි. බීජයක් තියෙනවා. බීජයෙන් ගහක් හට ගන්නවා. 18 කියන ආයත් 10න් බීජයක් හට ගන්නවා. බීජයේ ක්‍රියාකාරීත්වය ඇහිලා. 10ේ ක්‍රියාකාරීත්වය උදේලා. දැලෝකින් දස්සල් පරපුර කරන් බලන්න දස් පරපුරක් යන හැටි. 10 තියෙන ඊළඟ වැලේ ඉන අවස්ථාව. 10 තව පැලයක් හැදෙන අවස්ථාව ඇහිලා. හැංගිලා කෙරෙන්නේ. හැදිච්ච එක පේනවා. දස් වල පොළ දළු මල් ඔක්කොම ඇවිදලා පේන hali. බීජය ඇතුලේ නැහැ, පේන්නේ නැහැ. නමුත් ඒකේ තමයි ඊළඟ එක හදගන්නේ අතරමං. ඉතින් අපි ඒ වගේ භවයක් තියෙනවා, જાතියක් ගොඩනගිනවා. ආයි භවයක් තියෙනවා, જાතියක් ගොඩනගිනවා. භවය හැංගෙනවා, જાතියම අතු වෙනවා. જાතිය ඉඳින භවය හොයන්න ගියත් තේරෙන්නේ නැහැ. ඒකේ හැක්ලේදී වැඩක් නෙවෙයි. බොහෝ සියුම් බලාගෙන ගිහිල්ලා ප්‍රගුණ කරගත්තා තමයි භවයක් නිසා જાති හටගන්නේ කියලා දකින්නේ. ඒක ඇත්ත ලකින්නේ. ඔකයි ප්‍රමි. දැන් ඒ කියන්නේ හේතු වලට බලයක් කරනවා එනවා කියන අපි දැන් ඒකද කිව්වේ හේතු අපි ප්‍රිය කරනවා. ප්‍රිය කරනවා නම් මොකද හේතුව? ඒ හේතුව මොනවා හරි ආස්වාදයක් ලැබෙන්න ප්‍රධාන වෙන්නේ. දැන් අපි මොනවා හරි බලාපොරොත්තු වෙන යම් ආස්වාදයක් විදිය ප්‍රදාන කරගෙන. ඇසෙන් කනින් නාසයෙන් දිවෙන් කයින් මනෙන් කියන මේ ඉන්ද්‍රිය හයෙන් කෝකින් හරි යම් ආස්වාදයක් විඳීම ප්‍රදාන කර ගැනීම තමයි අපේ පැවැත්මට හේතු වෙන්නේ. ඒ හේතුව නිස්පාදනය කරනකොටයි බලාපොරොත්තු වෙන්නේ. ඒකේ අවසාන ප්‍රතිපලය මොකද? අපි සියලු ක්‍රියාදාමයන්ගේ අර බලාපොරොත්තු වෙච්ච ආස්වාදයක් යලි ලබන්නේ. ඒකනේ බලාපොරොත්තු වෙන්නේ. නෑ ආස්වාදයක් යලි ලබන්න නම් කවදාවත් ආස්වාදයේ හේතුඵලයක් මිසක් නිකං හටගත් එකක් නෙවෙයිනේ. මනවලන රූපයක් එන්න ඇහැ තියෙන්න ඕන, රූප තියෙන්න ඕන, මේ දෙක හැප්පිලා ඉතින් දර්ශනය පහළ වෙන්න ඕන. ඒ දර්ශනයේදී හැප්පුණ එක මනවලන එකක් අයිත ප්‍රිය එකක් නම් තමයි මනවලන රූපේ ඉන්නේ. මනවලන ශබ්දයක් ආස්වාදයි. එහෙම එකක් ඕනේ. ආගසජේ ගිරීලා ගියා. තව එකක් ගන්න ආයෙත් එකක් නිපද වෙන්න ඕන. දැන් ශබ්දයන් නිපද වෙන්න කරක් තියෙන්න ඕනේ. බාහිර ලෝකේ ඊට අනුකූල ශබ්දයක් බාහිරින් එන්න ඕනේ. ওই දෙක ගැට නිවීම නිසා තමයි ආයිසරියා සෝත විඥානයක් පහළ වෙලා ඒකේ ලවස්ති කරන්න ආව වල මූල පදාර්ථය හදලා දෙන්නේ ආයිසරියා මනවද ශබ්දයක් අහන්නේ. මනවනේ ගන්ධයක් ඕනේ. අර ගතේ ගිරීලා ගියා ඉවරයි. දැන් ආයිසරියාට ඒක ඕනගේ ප්‍රියමනාප බලන්න. මනවන්නේ ගන්ධයක් ගන්න. ඒකේ ලවස්ති උපකරණ ටික ඕනේ. දැන් ආයෙ තියෙන්න ඕනේ. ගන්ධයේ දෙල්ලදී තියෙන්න ඕනේ. ඒ දෙක ස්පර්ශයට ගැටීම තියෙන්න ඕනේ. ඒක නිසා ආයතනයක් ගොඩනැගිලා ගාන විඥානයක් ගොඩනැගිලා ඒකින් ආයතන ආස්වාද මාත්‍රයක් මතුවලා ඉන්න ඕනේ. ඒක හයි තින්ද හැකි. ඒක නව තින්නේ නැහැ. ආව ගියා. මෙවුනා ඉවරයි. එහෙනම් අපි තව එකක් ඉදිරියට ඕනේ කියලා අදහස තියෙන තාක්කල් නාහිත ඕනේ, ගන්ධයත් ඕනේ, ඒ දෙක හැප්පෙන ක්‍රමවේදයකුත් ඕනේ, ඒක දැනෙන ක්‍රමයකුත් ඕනේ. ඒක ආස්වාදී ගොඩ ලගා ගන්නවා. එහෙනම් මෙන්න මේ කියන මූල හේතු ටික අපේ බලාපොරොත්තු වීමයි නිස්පාදනය කරන්න හේතු වෙන්නේ. හිත හැම වෙලෙම ශක්තියක් ගොඩනගනවා. ශක්තියක් අපිට දැනගන්න ඕනේ නැහැ. ඒක දැනගෙන හිටියන් නැතත් හිතේ ස්වභාවයක් තියෙනවා. දැන් තරහා හිතක් තියෙනවා නම් තරහා හිත ශක්තියක් ගොඩනගනවා. රාගය හිත ශක්තියක් ගොඩනගනවා. ඒ අදහස එනකොට ඒ ගොඩනගන බලාපොරොත්තුවක් ඇති කරනවා. ඒ බලාපොරොත්තුවත් එක්ක ශක්තියක් ගොඩනගින බලාපොරොත්තුවත් එක්තරා හිතක්. අරමුණ බුද්ධි දින එකත් එක්තරා හිතක්. ඒ මොහොතේ හිතේ පළ වශයෙන් පහළ වෙන්නේ. පහළ වෙන මොහොතේ ඒ මොහොතේ ක්‍රියාත්මක වෙන ශක්තිය සහ ඉදිරියේ ක්‍රියාත්මක වෙන ශක්තියට ශක්ති දෙකක් ගොඩනගනවා. ඔබ තමයි කියන්නේ සාජාත කර්ම ශක්තිය සහ නානාක්ෂණී කර්ම ශක්තිය ලෝක හඳුන්වනවා. ඒ මොහොතේ කර්ම ශක්තිය ගොඩනගෙන එක. කරපු දෙයට අනුකූලව. හිතක් පහළ වෙනනම් ඒ හිතේ ස්වභාවයක් තියෙනවා නම් ඒ ස්වභාවයට අනුකූලව ඒක පහළ. දැන් අපිටම අපිට තරහව. නිකන් ඉන්නේ නැහැ. ඒකට හේතු වෙන ගැටීමකට හේතු වෙන්නා වූ දෙයක් මනසට ධර්මයක් ගැටෙනේ වෙලා අපි අනිස්ථාවරමුණක් අපි ආරමුණක් ඇවිදilla ඒ හේතුව නිසා අපි විශ්ිත සාහවියක් ඇති වෙනවා. දූෂ්‍ය මානසිකත්වයක් ඇති වෙනවා. දැන් තරහ හිතක් ගොඩ නැගුවා. දැන් මගේ ඕනකම මුණ කොච්චර පහපත්ත තියාගන්න හැදුවත් බැහැ. මොකද ඉතින් පුම්බගේ නියක තරහ වෙලා නියකා වගේ ඉන්නේ. කෙනෙක් බැලුවම ආනවා ඔහොම. මොකද යකා වෙලා. මූණ බලපුවම රෞද්‍ර වෙලා, රෞද්‍ර වෙලා. දැන් අපි ඕනකම කියලා නෙමෙයි අපි හදන ඕනකම මේක නතර කරලා ඉඳහ වෙලා ඉන්න අනික් පැට නොපෙනින්න. ඊට ආව ශෝකේ සංවේගයේ තරහ මොකක් හරි ආවනම් ඒක මොනින් පේනවා? දැන් අපි හැදුවා නෙවෙයි ඒ ගතියේ ශක්තිය නේද කලේ? දේන ගතියේ ශක්තිය නිස්පාදනය කරනවා අපි ළඟින්ම අපි ලොප් වෙනවා නේද? සතුලක් එනවා, හිනා යනවා. අපි මොන හදනවා නෙවෙයි, ඒක රඟපෑමක් කරනවා නෙවෙයි, ඒ ගතියෙම එක නැగిලා ඉනවා. සතුටට සතුට මොනක් එනවා. කරුණාමෛත්‍රිය නැగిනේලට ඒ කරුණාමෛත්‍රිය දහතින් ඒ කරුණාවන්ත මොනක් මත වෙනවා. ඒතර අපි ඇගේ ශාරීරික ක්‍රියාත්මක වෙනවා ඒ විදිහට. අපිට කාම හැකියාවක් එනවා. ඊට අනුකූලව කාම කුල් මත වෙන කය හැදිලා එනවා. දේශයට පත් දල දඬු වෙලා අත් දෙක මිට මෙරිලා ආවොත් එහෙම දයිනව කටිකක් කියලා ඔක්කොම ඒක ශාරීරික හැටිලා. ගහන්න ඕන ගහ ගන්න හැටිලා. මලා ගන්න හැටිලා හැටිලා ඉන්න ශක්තියක් ඇවිදලා අමුතු බලයක් ඇවිදලා. ඒ බල ශක්තිය ඔක්කොම මොකෙන්ද පටන් ගත්තේ? අර හිත නිසා නේද? ඒ අනුකූල හිත නිසානේ. ඉතින් මේ හිත ශක්තියක් ගොඩනගනකොට අපිට ඔප් වෙලා ඉවරයි. ඉතින් ඒ හිත පහළ වුණේ නැත්නම් ඒ ශක්තිය ගොඩනගන්නේ නැහැ. පහළ වෙන ශක්තියක් තියෙනවා. ඊට පස්සේ මතක් හොඳට ඉන්නවා. ආයි මතක් වලොත් එහෙම බැරිලා කාගෙන්ද පාස් ලිග්නේ හරි මොනවා හරි බාහිර අලුුණ සමානිකක් දැකලා හරි ආයිත් මතක් වෙලා එනවා අර සිද්ධිය. ආයි මොනවා හොදල කරගන්නවා. එහෙනම් ආයි දැලකල් ගතියට අනුකූලව පත් වෙලා දෙවෙනි එකක් හදාගන්නවා. අර මතක් කරේ මොකෙන්ද? අපේ මතක සටහනක් තිබුණා. ඒක බරපතල වැඩි තරමට ඉදිරියට එනවා මතක් වෙනකොට ඇදලා එනවා ඒක. ඔන්න ඔහොම එකක් තමයි මරණයකට විවිධාකාර විශේෂ දේවල් අපි මතක් කරපු ශක්ති විශේෂ වලින් ශක්තිය බලවත් එක ඉක්මනට මතකෙට ඇදී ඇදී කොච්චර හරි එනවා. ඇදිලා කියන්නේ ඒක ආස්වාදී බැඳෙනවා එක්කෝ. ආස්වාදී නිහ බැඳුනොත් අවිද්‍යාව නිසා යලි එකක් ගොඩනගනවා. භවයේ පුනර්භවයක් ගොඩනගනවා කියන්නේ ඒකයි. පුනර්භව නිසා තමයි පුනර්ජාතියක් ගොඩනගලා දෙන්නේ ආයතරය. අවසාන මොහොත. ඒකයි යන ක්‍රමවේදී. අපිට ඇහැ හොඳට තියෙන තාක් කල්, කන නාසය දිවකය මන ඔක්කොම හොඳට තියෙන තාක් කල් අපිට ශරීරයක් ඕනේ කියන හැඟීමක් ඉන්නේ. ਉਹ ක්‍රමක්‍රමයෙන් දුර්වල වෙනකොට ටික ටික ශරීරයක් අවශ්‍යතාවයේ එන්නේ නැ මනසට අවශ්‍ය අවශ්‍ය වෙනවා. එන්නේ නැ වර්ධනය වෙනවා. අන්තිමට ලයිස නමුත් අන්තිමට අපි කැමති නැ කොච්චර හරි. කෑල්ලක් ඇගුවොත් ඉතුරු ටික ජීවත් කරගෙන දඟලනවා මිසක් ආයිත් ඔක්කොමයි කරලා හදන්නේ නැතුව වගේක ජීවිතේ ඇති. ඉතින් ඒ වගේ මරණාසන්න මොහොතේ තව පොඩ්ඩක් ඉන්න ඕනේ කියන හැඟීම තියලා ඇහැ පේන්නද කමන්නේ කන් ඇහෙන්නේ තෝගියක් කමන්නේ කන සුවඳ රස දැනෙන්නේ තෝගියක් කමන්නේ තව පොඩ්ඩක් ඉන්න ඕනේ කියන හැඟීම අන්තිමට ඉතුරු වෙනවා. ඔය ඉන්න ඕනේ කියලා අන්තිම හැඟීම තියෙන කෙනුත් ඒ බුදුලාගේ කැලේ අද්දත් ඊවේ අවතිතාවේ තිබුණාද අත්‍යවතිතාවේ නැගින්න අන්තිම මොහොතේ අන්න මරණාසන්න මොහොතේ කයි විදි නැහැ අවස්ථාව. ඔය අවස්ථාව කිට්ටු වෙනකොට ඒකදී ඇති වෙනවා කය නැති වෙන්න යනකොට කර්ම ශක්තිය හදගත්ත ශරීරිය බිදි යන වෙලාව වෙනවා අපි කියන්නේ චුත වෙන වෙලාව. ඔන්නේ වෙලා වෙනකොට මොකද කරන්නේ? අත්හැරලා බෑ. අදි වේගයක් නැగిලා එනවා ජීවත් වෙන්න. ඒ වෙලාවේ මොකද එන්නේ දිවිච අරමුණ? ඊට අනුකූලවන්නා වූ එයින් පෝෂණය වෙච්ච මානසිකත්වය තමයි ඒකත් එකයි ජීවත් වෙන්නේ ඊළඟ ක්‍රියාවලට බහින්නේ. බයිනෝටි යනක් උපත්ති යනවා. ඒක කර්මජය පූර්ණ. බාහිර ලෝක ගැලන් දෙයක් නැහැ. කර්ම ශක්තියෙන් කර්මජ රූපයිලා මනෝමය කායක් හැදිලා ඒ කායෙ නිෂ්පාදිලා ඉතින් වී වෙනවා. ඊළඟ අවස්ථාව ආරම්භ කරනවා. ඊට පස්සේ ඒ අවස්ථාව තමයි ගිහිල්ලා ඔක්කාන් තියලා මව් ගැබට ගිහිල්ලා මව් ගැබක් ඇදලා මස් මේකකින් ගිහිල්ලා දැන් ආයතනය ගිහිල්ලා තියෙන්නේ. ඒ වෙලෙන් වැල්කම් දම්බ කී තත් වල හැටි ජීවත් වෙන්නේ ඒ තත්ියේ. ඒක කර්මයෙන් සකස් වෙලා ඉන්නේ ශරීරයේ මුලින්. ඒ ඔය විදිහ තමයි භවයෙන් භවයට ගමන යන්නේ. අවශ්‍යතාව වෙනුත් ඉදිරිය සකස් වෙන්නේ. සියලුම සත්‍ය ඔකින් අහක් වෙලා නැහැ. ජීවත් වීමේ අසාව තියෙනවා. බලන්න ආසයි අහන්න ආසයි. කඳුසුවන් දැනගන්න ආසයි, රස දැනගන්න ආසයි, සල් පාතකින් දින්න ආසයි. යකින් කායික ආස්වාදය හරි සුවයි කියලා නම් ගන්න හරිය විශේෂ වෙනවා. මානසික ආස්වාදී රතේ තියෙන දර්ශන තියන ආසවල තියෙනවා. ඒවත් ආසාවල්. කෝක හරි වැඩිපුර ආසාව වැඩි කෙර වැඩිපුර යොමු වෙලා තියෙනවා. වැඩිපුර යොමු වෙච්ච එක වැටෙන නඹුරු වෙලා තමයි ඊළඟ ජීවත් වීම ජීවිත සංතාවේ අද්දවට කස් වෙන්නේ. කර්ම ශක්තියයි. ඔව් කර්ම ශක්තියේ හිත කියන්නේ මේමයි. කර්ම ශක්තියෙන් නිස්පාදනය කරනවා ඉන්ද්‍රිය හයක්. තක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීවහා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය කියලා එකක්. මන ඉන්ද්‍රිය කියන්නේ අපි මේ හිතන එක නෙවෙයි. හිතන්නේ මුල් වෙච්ච එක. හිතන්නේ යම් කිසි දෙයක් දැන් හිතමුකෝ සද්දේ කියන්නේ බෙර පළුව නෙවෙයි. බෙර පළුව වෙනයි, ඒකට ගහනවා වදින සද්දේ වෙනයි. ඒ වගේ අපි මේ හිතනවා කියන හිත වෙනයි. ඒ හිත ගොඩනැගෙන යම් කිසි කම්පනයක් ගොඩනැගිලා දැනීම ඒක රාතිය ගොඩනැගෙන්න ඕනේ. අන්න ඒ ගොඩනැගීමේ හේතු වෙන මූලයක් තියෙනවා. ඒක තමයි මන කිව්වේ. මලංච පටිච්ච ධම්මේච උපජ්ජති මනෝ විඥාන. හැපි හැපි තමයි ඒක ප්‍රතිපල තමයි විඥාන කියන්නේ. ඇහැට රූපයක් ගන්න ලැබීම නිසා ඒකට අවශ්‍ය වෙන පෝෂණයේ පවදාර්ථයක් හැදිලා තියෙන එකට ස්පර්ශයක් වෙනකොට දැනීම ඒක කැටිනවා. ඒක තමයි චක්කු විඥාන කිව්වේ. එතන කන හැදිලා තියෙනවා. කර්ම ශක්තිය හදලා තියෙනවා. අර සෝත විඥාන ආස්වාදය ලැබීමේ ප්‍රතිඵලය ලබා ගන්න අවශ්‍ය ඉන්ද්‍රිය පද්ධතිය. ඒක තමයි එකක් කන. ඒක රස ශබ්දේ. ඒ දිග වදිනකොට ස්පර්ශ නිසා ඒකෙන් හදනවා වේදනාවක්, දැනීමක් එනවා. ඒ දැනීම මුල් කරගෙන හද ගන්න එක තමයි අපි කිව්වේ අර මන වදන ශ්‍රවණේ. ඉතින් මෙන්න මේ විදිහට අපි බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීමට යමක් අවශ්‍යද? ඒ දේ නිස්පාදනය කරන බලන්න ඕන නිසාම ਉਹ බලාපොරොත්තු නම් ඉන්ද්‍රිය පද්ධතිය. මෙන්න මේ බලාපොරොත්තුවක් ඇතිගෙන බලාපොරොත්තු මානසිකත්වයේ තම ශක්තිය නිපදවන්නේ, කර්ම ශක්තිය. නිස්පාදනය කරන ශක්තිය නිපදෙවට පස්සේ ඒ හිත එතන අවශ්‍ය නැහැද? ශක්තිය ආයතනයක් අර අවශ්‍ය ඉන්ද්‍රිය පද්ධතිය නිපදවනවා. නිපදවලා ක්‍රියාවකට දුන්නාම ක්‍රියාවේ ප්‍රතිඵලයක් වශයෙන් දෙවෙනි වතාවට අන්න හිත නිපද වෙනවා. එනි හිත නිපදින්න හිත හේතු ඵලය. මන නිසා හිත නිපදවීම. මනකට ධර්මය ඝට්ටණය වෙන්න ඕන. ඇහැට රූප ඝට්ටණය වෙන්න ඕන. කන්ට ශබ්ද ඝට්ටණය වෙන්න ඕන. ඉතින් ඇහැ මනසේ තිබුණොත් ආලෝකයක් තියෙනවා නම් රූප පිළිවන් ඡායාවන් තියෙනවා නම් ඒ ඒ වෙලාවේ ඇහැ තුළ මානසිකත්වයේ ක්‍රියාත්මක වෙන ඉස්ලාමික පද්ධතිය ආදී සුද්ධව පැහැදිලිව තියෙනවා නම් අන්නල අපි හදාගන්නේ දැන් හැදිලා තියෙන්නේ බලාපොරොත්තු වන කුළු. දැන් ක්‍රියාව සිද්ධ වෙනකොට මනවලන රූප වෙනීමේ ආස්වාදයෙන් මනස ගොඩනගෙනවා. ගොඩනගලා ඒ මනසෙන් ඒක භුක්ති විඳිනවා. ඒ මනසත් ඒ ආස්වාදය සියල්ලම ගෙවිලා ගියා. හැබැයි ගෙවිලා යනකොට බලාපොරොත්තුවක් ඇති වෙනවා ඉදිරියට. බලාපොරොත්තු වෙන්නේ අපි අභ්‍යන්තරී ගොඩනගන එක. මනවලන රූපේ බාහිරින් හදාගන්න එක. දැන් ඒක හදාගෙන භුක්ති විඳහම යලි ආසාවක් ගොඩනගිනවා. යලි එහෙම එකක් ගන්න ඇත්නම් අනික අභ්‍යන්තරී වල. මේ අභ්‍යන්තරී වෙදී නතර ගන්න ලැබ බාහිර පෙනෙන ඒවා ලැබිකත් ඇහෙනවා ලැබිකත් ඒක නැති කරන්න බෑ. අනේ මට පේන්නේ නැහැ. ආයි බලන්න ඇත්නම් ඒක හිත ඇතුලින් එනවා. අනේ මට ඇහෙන්නේ නැහැ. ආයි අහන්න ඇත්නම් ඒකත් අභ්‍යන්තරී නෙමෙයි. අනේ මට සුවඳ දැනගන්න ඇත්නම් රස හොඳ හොඳ රස ගන්න ඇත්නම් හොඳ හොඳ සුව පහත ගන්න ඇත්නම් හිත ඇතුලින්ම නැగిලා එන එක. මෙන්න මේ ඒක තමයි මේ භවය කියන්නේ. භවීත හදන්නේ. ඒක තමයි ඇදිලා ඉන්නේ. ඉතල ගත්ත ඒවා ආදාර කරගෙන ඔය කියන්නේ ඒවා දෙයක් යලි නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු හිතක් හට ගන්න. බලාපොරොත්තු හිත ගන්න වාහිර ලෝකෙින් මොකුත් ඕනේ නැහැ. ඒක අභ්‍යන්තරේමයි එන්නේ. අන්නේ හිත තමයි බලාපොරොත්තු මේක තමයි ගති හිත කියලා අපි කියන්නේ. සසල ගමන්ට හේතු වෙන්නේ. ගතිය මොකද උපතම කල්ද කියන්නේ? ඒකෙන් තමයි මතු උපතකට හේතු වෙන ගතිය හට ගන්න. ඒ හිත තමයි අර බලේ නිබදවන්නේ. ඒක හරි බලවත්. ඉතින් යමක නිපදෙලා ඉන්න තාක්කල් ඒක බලවත් වෙන්නේ නැහැ. ඒක දෙවෙනිම තියෙනවා. අර සකස් වෙලා තියෙනවා ඊළඟ එකක් අවශ්‍ය වෙන වෙලාවට ඒකට වයින්න. තියෙන එකේ තමයි ඉන්නේ. ඒක අවසාන වෙනකොට වයින්නවා ඒකට. ඒ වගේ දෙයක්.
දැන් ඒක වෙන්නේ මෙහෙමයි. දැන් ඔය කියන සිද්ධිය අපිට අමතක වීම නෙවෙන්නේ. දැන් අපි හිතමු මෙහෙම දෙයක්. අය පුංචි කාලේ මොනවා හරි කරපු දෙයක් කාලා හරි කියපු දෙයක් අහනවා. හරියට මතකද මෙහෙම එකක් කිව්වා. මට නම් මතක නැහැ. අවංකව මතක නැති නම් මතක නැහැ කියනවා. හොඩු ආවල් ටිකක් දෙන්න පටන් ගන්න. මතක් කරන්නේ කොහවල් ගමන? ආවල් ඉස්සරහින් මතක් කරගන්නකො. අන්න ඉතින්දි වාහනේ කල්පනා කරලා මට මතක් වුණා දැන්. අන්න අපි එකපාරට කියන මතක් වෙච්ච එක. අපි මතකේට අමතක වෙලා තිබුණා. නෝ නැති වෙලා තිබුණේ නැහැ. විනයේ හේතු නිසා ආගන්තුක විනයේ ප්‍රශ්න නිසා විනයේ අදහස් වලට බැටලා ඉන්න නිසා අපි කරපුවා අමතක වෙලා තියෙනවා. හැබැයි ওই වෙලාවේදී එකක් තියෙනවා. දැන් කර්ම ශක්තිය ක්‍රියාවලිය තියෙනවා. ඒක හරියට කම්පියුටරයක් ටයිමින් තිබ්බ එකම වේලියක් වගේ. ඒක ඇදි ඇදි විලා ඒක අවස්ථාව පරිසරය හැදෙනකොටම ඒ විදිහට අවශ්‍ය වෙන අරමුණක් ඇදිලා මනසට එනවා. අන්නේ මනසට එනකොට ඒකෙන් ඡායා රූපයක් නිස්පාදනය වෙනවා, මනෝ රූපයක්. අවස්ථාව මතක් කරලා එනවා. අන්නේ එහෙම ක්‍රමයක් තියෙනවා. දැන් අපි තෝක බල්ලි කරුවා කියන්නේ. මොකටද බල්ල බැරි? මොනවා හරි ආස්වාදයක් අතක. නිකම්ම නෙමෙයි බැරින්නේ. මේකගෙන් මේ දල බීතිකාවෝ වෙනවා. මේ මේ දලාවට යන බල්ලන්ගේ. ඒ වුණත් එමේ ජන සමාජයේ උපදින එක මේ මිනිස්සු පිස්සු ඇදලා මැරෙනවා. නැත්නම් ජලි පිටරෝගේ මැරෙනවා. මේ උන්ට පිස්සු ඇදුනොත් මුන් මේ කවුරු හරි හදනේ වුන්නේ නෙමෙයි. ඒක නම් මු මරන්න ඕනේ. අපි ගත්තා කියමු තීරණේ. දැන් ඔය වගේ සිද්ධියක් අපි කළා. දැන් ඔක අමතකයි. ඊට පස්සේ අපි වායතේ යනවා සිල් සමාදා කියලා අර කෙමෙක් ඉන්න පුළුවන් කාලේ අපි රස්සාවල් කරන කාලේ ඒ කාලේ අපේ භෞතික වාදී මාතෘකාවයි දිලා අපි හොහා කරනවා ඔහොම දේවල් විඩාකාරී. ඒක ඒක තමයි අග්‍රවැලි කියලා හිතාගෙන. පස්සේ ඉතින් අපි ලෝවා තේරුණාට පස්සේ අමතක වෙලා යනවා උදේ. හැබැයි මරණාසන්න මොහොතක් කියනකොට අපිට මතක් වෙනවා අතීත කාල සීමාව. ඒ කාලේ අපිට මතක් වෙනන්නේ ඒ කාලේ අපිට හීනේ වේද අපිට හීනේ වේද අපි පුංචි කාලේ කරපු දේවල්. ඒලට අපි ගතත් පුංචි. වයසට ගිහින් ඉන්න මිනිස්සුන්ට හීනයක් වෙනවා පුංචි කාලේ වෙච්ච සිද්ධියක්. අන්න ඒ වෙලාවට මොකද වෙන්නේ හීනේදී අපේ ශරීරය එදා තිබුණ ආකාරයෙන් පේන්නේ. ඒ වංශරේ එදා තිබිච්ච ආකාරයෙන් පේන්නේ. මෙන්න මේ වගේ අර පරිසරයේ නාම රූප වශයෙන් බදු කරලා දෙනවා. මෙන්න එන කම්මා විපාකවත් තන්ටි කියලා උතින්. ඔන්න කර්මයක් ඉස්සෙල්ලා ප්‍රවෘත්ති විපාකයක් ගෙන දෙන හැටි. විපාකෝ කම්ම සම්භවෝ කියලා. එතෙන්දි කර්මයක් හැක් කරනවා අපි ළඟ මේ දෘෂ්ටිය තව තිබුණොත් එහෙම. දැන් අපි ওই දෘෂ්ටිය කවාරින් තිබුණ නැත්නම් අපි හිතුවොත් ඒක ඒකාන්තයෙන් හොඳයි. ඒක කළ යුතුමයි. අපි ඔතන මැරලා අවසාන මරණාසන්න කාලේ සිටී. ඒක අපි නහක් කියලා වෙනස් කරලා තිබුණේ නැත්නම් ওই විලාසෙ අපිට තේරෙන්නේ නැහැ මරණාසන්න මොහොතේදී මේ මැරෙන්න දෙන වයසයි කියන්නේ. හීන ලෝකයක් වගේ වැහිලා යන කර්ම ශක්තියෙන් ඇති කරනවා පසුතලය. එදා තිබිච්ච පසුතලයේ මතකෙ දිදුනහම ඒ වගේමයි පේන්නේ. එතන තමන් එදා හිටපු ආකාරය මතක් වෙලා ඒ ආකාරයේදී ගත්ත ස්වභාවයේ ඒ වගේ මේ බල්ලෝ හැමතැනම දුවනවා. මිනිස්සුන්ට හපා ගන්න හදනවා. ඉතින් මගේ මට ඊට අනුව මම දැන් වැහිලා තියෙන්නේ. දැන් මෙතන මරණාසන්න මොහොතේ මේ පලා දිනා බාහිරව පේන්නේ. මේ දැන් උසුම යන්න ඕන නෙවෙන්නේ. නමුත් අභ්‍යන්තරයේ දුවන්නේ මානසිකත්වයේ වැල කරන්නේ අර වේදනාවේ නෙමෙයි. අර ආව මතකේ. ඊළඟට මොකද කරන්නේ? එයාට දැනෙනවා හීන ලෝකයකදී අපි අහක් කියලා මේ කයින් අහක් කියලා ඉන්නවා වගේ. එයාට දැනෙන පටන් ගන්නවා අර හිතුව ආකාරය. දැන් යාම කට කරන ඉඳාගත්ත තියෙන්නේ. කාරයි මේ වගේ අදාළව තියෙන වල්ලෙක් ඉන්නවා. ඒ වගේ අපි කෙනෙකුට හපන්න පයින්නවා. මේකට මිසු කියලා හිතෙනවා. Tamante ඒ වගේ අවස්ථාවක් තියෙනවා. වල්ලු වල පොල්ලක් හරි නැත්නම් ඒකට ගන්න ආයුධයක් හරි. එහෙම නැත්නම් තුවක්කුවක් හරි. ඒක මැරෙනවා. අර කර්ම ශක්තියෙන් අපි එදා හිටපු හැටිද? අපි ඒක තමයි බලන අනුපස්සේ බලන වෙලෙදි තියන්නේ. අපිට වෙන්නේ එහෙම එකක්. නමුත් මෙතන වල්කුවම අර දාව තියෙන මෙල්ලා තියෙනවා මේ හෘද දේවස්ති වැල කෙනෙක් ලාව තියෙන එක බලා ඉන්න. ඒක පීපී ගාල පී ගාල පටන් ගන්නවා යුරයක් නැතුව. බලන්න මේ නැවතිලා. මිනිහා මැරිලා. හරි ඇදුවලා. මලෝ මේකයි. අනේ අර කරන්නේ. මේ වැච්ච ලෝකෙ මොකද්ද? මලෝ මේකයි ගියාට වැලි වැච්ච ලෝකයක් අර වල්ලෝ ඉන්න හැටි අර මෙලා පේනවා. ඊට පස්සේ බලනකොට කර්ම විපාක යනුව තමයි දැන් ඉතින් ඉඳන් ක්‍රියාත්මක කරලා දෙන්නේ. කර්ම විපාකයේ හොතල හොඳක් නරක නරකක් කියනවා මිසක් කවදාවත් ඒක ඉන්නේ නැති උතන කල්ල සුඛං කල්ල දුක් වේවා එකක් තමයි මිනිස්සු වල කන්දරයක් අරගෙන ඉඳ හදලා දෙනවා කියන හොඳ බලාපොරොත්තු. ඒක කල යුතු කියන එක. ඒක සුදු විපාකයක් කියලා ඒක බින් වැඩා. හැබැයි ඒ සඳහා බල්ලෝ මැරි ඉඳ කියන එක බහු වැඩා. මේ කල්ල සුදුලා කල්ල සුදු සහ කල්ල සුදු මිසල විපාකයක් ඉඳ ප්‍රතිමරයක් හම්බ වුණා. අන්න තමයි කියන්නේ හැටි. ඉතින් ඔය පන්නේ විවිධාකාර පන්නේ එනවා. ඉතින් ඒකේ අර ගැටුම් පැත්ත විවිධාකාරයේ මතුවේවි හරියට එවෙල කරන දෙයක් වගේ විවිධාකාරයෙන් එන පටන් ගන්න බල්ල හපා ගන්න වයින්නෝ ඒ පැත්තෙන් එහෙ පේනවා තමයි පේරෙන්න බලනවා උන්ට අලාත කරලා අලාත වෙන ඉඳලා නිකන් අයින්දේ විදියට මරලා හැම දැන් බලන ගින් තමට අතිදෙන අහිතරයක් ඉන්නේ තෙන්නේ අලාත වෙනවා මන් දැන් මොකද කරන්නේ දැන් අපි දුක අපි හීනෙන් අලිය පන්නට මොනවද කරන්නේ අපිට ඕන එකක් කරන්න බලයි මේ ප්‍රොපිටිකා එන්කයි ඉන්නවා වගේ ඒ වෙලාවේ හම්බෙච්ච සීතලන තමයි අපිට මේ ක්‍රියාත්මක වෙන්නේ ඒවේ කර්ම ශක්තියෙන් අලාත කරලා නැවුවොත් එහෙම අර වගේ අවස්ථාවක් අපිට දුක් විඳින දේ නාතේලා. එහේ හැමදේම බල්ලෝ පලිනවා, බල්ලෝ හපා ගන්නවා, කය ගන්නවා. අපි මේ ජීවිතේ. මේ ඔය කර්ම ශක්තිය ශක්තිය කියනකන්. අර නිර්මාණයේ නතර වෙන්නේ. ඉතින් අපි ඉතින් අපාගතේ ඉන්නවා වෙනවා ඒක. දැන් ඒ තමයි ගති නිමිත්ත. ඔය ආවේ. මේ ගති නිමිත්ත අගහම ගතියේ ගතිය සම්බන්ධ නම්. ඒ වගේ විපාකයන් සුසු ලෝකේ යන්තයක් තියනවාද? උප්පත්ති වශයෙන් ගතියේ උපතර කියනවා. ගති නිමිත්ත. අන්න ඒතර තමයි ඊළඟ අත්දැක ලබන්නේ. සම්බුද්ධිය ලැබෙන ඉඳ ඒ වගේ දෙනවා. සමහරවිට ඒ විලාසිතෝ දෙක තුලනාත්මකව වැනිනවා. කෝක ඉස්සර වෙන්නේ. අපේ බලාපොරොත්තු තියෙන සතාමාර්ගේ ප්‍රධාන වුණා. අපිට මනසට ඉන්නේ ඉස්සර එක විදිහට. මේ බල්ලා නිසා තා පොඩි අර ළමයාට කනවා. යන්තා ළමයා බේරගත්තාම මේ බල්ලා මල්ලා කියලා එහෙමයි කියලා බල්ලා මල්ලා කියලා ළමයා බේරගත්තේ ප්‍රධාන වුණා. යාර හැමෙලි පේන මට ගන්න කවුරුත් එක්කලා දිලට ආශිර්වාද කරලා. ඉතින් ඔයා හිඳ යන්තා කියලා අපි දරුවත් බේරගත්තා. ඉන්න ඔයා වගේ තමයි අපිට ඕනේ කියලා පිටිසක් මැරිලා වෙනවා ගති නිමිති. ඊට පස්සේ මොකද ඉන්නේ? ආයේ මේ සුන්දර ලෝකෙක ඉවිලාවල. හැබැයි මේ ගතිය තමයි යම් තියම් මේ ලෝකයේ දුප්පත් වශයෙන් සුඛය. එදින දුප්පත් වශයෙන් පැමිණෙනවා. සමහරවිට ඒක මෞගයකට එනවා නම් ඔක්කා තියන මෞගයකට ඒක මෙහෙට ගිහිල්ලා. ඒ වෙනනම් මේ ඕපවාතික ලෝකය දේව ලෝකෙයි තියෙකක් නම්. ඒවල විවිධ සතර කියලා එක නිහිලව උපදිනවා. එතන යදී. හැබැයි කරේ පාප කර්ම තව තියෙනවා. ඒකට අවස්ථාවක් ආවෙන්නේ. මොකද එයාගේ මේ මොහොතේ වර්ධනලා තියෙන කොයි පැත්තද? ඒ පැත්ත තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ ක්‍රම දෙකක් ඕක. ඒ ක්‍රමෙට යනවා.
ඒ අවස්ථාව කොහෙද විශ්වයේ රැඳිලා
තියෙන්නේ? ඒ කියන්නේ මෙහෙමයි. දැන් අපි හිතමු අපි බැලුන් එකක් අරගෙන බැලුන් එකේ සැහැල්ලු වාතයක් පුරවලා බැලුන් එක උඩ හරි අතරියා කියලා අල්ලා ඉන්න බැම්මෙන් ගැපුවා නිදහස් කරලා. දැන් බැලුන් එකේ තමන්ගේ සමාන වාතයට අනුකූල ඒ උඩ පරිසරයේ තියලා නවතින අයින් උඩට යන්නේ නැහැ පල්ලියට වැටෙන්නේ නැහැ. සමානත්වයේ සමානත්වය කරලා ගෙනියනවා. මේක ධර්මතාවය යන්නේ. දැන් මේ ගගේ ගහගෙන එනවා රොන් බොර වැලි ඔක්කොම ගල් බොරළු ඔක්කොම උසල පාරක් එනකොට ඊට පස්සේ පස්සේ බලනකොට ඕක ඇවිදින තැන්පත් වෙලා දිනවා වැලි කන්දා. දැන් මේ ක්‍රමයකට වැලි කන්දරාවක් මෙහෙම පිටලා තියෙනවා. අපි ගිහින් බලනවා වැලි තලාවද බලපුවා පේනවා බොරළු කැඩ බොරළු කැඩ එක්කලා මධ්‍යම වැලි එක්කලා හීන් වැල්ල එක්කලා කළු පාට බර වැල්ල එක්කලා ඒක පිටලා දිනේ තිකේ කතාවේ රටාවට. දැන් මෙයාට හිතාති වල නැහැ හේකලවත්. හැබැයි මෙයා ගිහිල්ලා හිටන් යම් වේගීට අහුවිලා තැන්පත් වෙනේ සමානේව සමානද? සමානසන පොදුවේ ලෝකෙ හැදෙන්නේ නැහැ කොතරකවත්. ඒ වගේ මේ ලෝකෙ හැදිලා තින්නේ තනියම තලින් තලි. ක්‍රමවේදී ඒකයි. ඒ තලින් තලි හැදිලා තින්නේ ඒ තලියට තමයි සමානත්වයේ සමානත්වයේ ඇතිවන්නේ මේ කරුණ ශක්තිය ධර්මතාවයේ ඒකයි. එහෙම ක්‍රමවේදයක් තියෙනවා. ඒ නිසා තමයි අපි කරන එකක් නෙමෙයි ඒක. හිත හිතා කරන දෙයක් ඒක නෑ. දැන් ඉතලා බලන්න මේ වගේ දෙයක්. මිනිස්සු වෙලා ඉන්න අතරේ යම් කිසි විශේෂ ගතියක් එනවා. කෙනෙකුට එන රාගය. අවිද්‍යාවයි රාගයයි දෙක සම්බන්ධ වෙනොත් එයා මොකද කරන්නේ? එයාට මොන જાතියෙන් හරි කම නැහැ රාගයේ මේ භුක්ති විඳින්දා යෝනි. එයාට ඊට පස්සේ හැදෙන කට්ටිය බැලුවොත් ඉන්න විදිසෙන්. ඒ වගේම ගතියයි නේද හිතවත් වෙන්නේ. ඒ කෙනෙක් මට දැන් ඔයගෙන් වැඩක් නැහැ මට ඕනේ සත්‍ය අවබෝධ කරගන්න. කවුරු හරි සමුදුර කම්මලා කවන්නේ ධර්මය හැටි හොයලා බලලා ගන්න ඕනේ. දැන් එයාට වැඩි පිටා කතා කරනකොට එයාටත් ඇහෙනවා තවත් මේ හිතවිලි ක්‍රියා මේ ක්‍රියාවදන් සිද්ධ වෙන හැටි පේනවා. තව අනික් අයගේ. තමන් හිතදලා යන්නේ කොතෙන්ද? එකතු වෙන්නේ කවුරු හරි දෙන්නේ. අර තමාගේ අදහස් කරන ධර්මයේ වෙන අය නම් තවත් ධර්ම හැංගෙන්න එකතු වෙනවා. සම්බන්ධයෙන් තමයි එන්නේ. ඉතින් ඕවා කරලා වැඩක් නැහැ. ඉතින් මේ දවසේ හොඳට ජොලිය ඉන්න ක්ලබ් එකට ගියන පොඩ්ඩ අඩියක් දාලා එහෙම කිව්වොත් එහෙම යාට මොකද දෙන්නේ? ඒ જાතිය ඒකට එකතු වෙලා පස්සේ බලනකොට එකතු වෙලා තියෙන කතිය ගතියේ ගතියේ එකතු වෙලා තියෙන ඔක්කොම මේ විද්‍යාමාන ලෝකෙත් ඔච්චරම වෙලා තියෙන්නේ. ගති දෙකක් විරුද්ධ නැහැ එකතු වෙන්නේ නැහැ. ඈත් වෙනවා. සමාන නම් සමාන කට්ටිය එකතු වෙනවා. ද්‍රව්‍ය වස්තු සමාන ඒවා එකතු වෙනවා. සමානව තමයි ඒ පිහිටන්නේ. සුලි සුලයක් ආවා. රොඩු බොඩු ගහගෙන යන්නේ ඒ සමාන දේ සමාන පැත්තට. දුවිල්ල දුවිල්ල පැත්තට. ලොකු කොළ රොඩු ඒ වගේ පැත්තට. ඒ ක්‍රමවේදී ඔය විදිහම හැමතැනම ඒ වාගේ. පොළොව සකසලා තියෙන්නේ ඒ තමයි මේක. සත්වෙන් සත්වෝ රැඳිලා තියෙන සමානියව සමාන පැත්ත. ඉතින් ඒක හැම වෙලෙම ශක්තියක් සමාන ශක්තියට ඇදලා ගන්නවා. ඒක තමයි ඔක කියන්නේ ගති ආකර්ෂණය. ඉතින් ස්කන්ධ සමානුපාතික ආකර්ෂණය කිව්වෙත් ඕකට. කියන්න පුළුවන් එකක්. ගුරුත්වාකර්ෂණය කියන එක හරියන්නේ නැහැ. ගුරුත්වාකර්ෂණය කියන එකයි ස්කන්ධ සමානුපාතික ආකර්ෂණය දෙකක්. නමුත් ස්කන්ධ සමානුපාතික ආකර්ෂණය කියන එකක් අද විද්‍යාව කියන්නේ නැහැ. නමුත් යථාර්ථයේ එතනයි තියෙන්නේ. ඒ ස්කන්ධයන්ගේ සමානුපාතයේ ආකර්ෂණය වෙනවා. ඒකෙන් තමයි ඒ සමානයි සමාන පැත්තේ ඉන්නේ. සමාන ද්‍රව්‍ය සමාන පැත්තේ ද්‍රව්‍ය ඒ පැතිවල පිහිටන්නේ. සජීවි අජීවි සියල්ලම යන්නේ මෙතන මේ. ඒක තමයි සුගතිය සුගතියේ දුගතිය කියන කේතේ විලමතන සුගතියේදී කාටින්නේ ගැහත් වෙලා විලමතන ඒ විදිහට පිහිටන්නේ. දැන් උසස් පහක් කියන දෙක විහිදන්නේ තොල ක්‍රමයේ. ඒ ගතියල ඇති. පහත් ගතිය හැමලියම බරයි පොළොවට. උසස් ගතිය උඩට. දැන් සතුරු ගතිය, ප්‍රියමනාප ගතිය. ඒවා පුණ්‍ය විපාකනේ. සතුරක් කියනවා නම් ඒක ප්‍රියමනාපයක්, පුණ්‍ය විපාකයක් වශයෙන්මයි කවදාවත් විඳින්න සිද්ධ වෙන්නේ. දුකක් සංවේගයක් කියනකොට පාප විපාකයට සම්බන්ධ පැත්තකින් පහතලා දෙනවා. දැන් අපි බලමු ළමයෙකුට චොක්ලට් එකක් දෙනවා. දැක හිටන් සතුටු වෙලා වයින්නවා. අපහසු දලා ගන්නවා. ශෝකය සංවේගයක් කරනවා, බිම පෙරීලා ගෑ ගන්නවා. උඩ වයින්නේ නැහැ. පොළොවේ අඩි හක්වන තරහා වුණා යටට යන්නමයි හදන්නේ. සතුලකව උඩ වයින් උඩට යන්නමයි හදන්නේ. මේ ක්‍රම දෙක වෙනස පේනවා. ඒකෙන් සතුළු හිත ඉහළට දුක් සාධිත පහළට අද වෙනස පේනදි ගති ආකර්ෂණ වල හිතේ ස්වභාවයත් ඔයවා. එනි පාතර අපාය කියන උඩ දෙව්ලෝ කියනවා. ගති ආකර්ෂණ දෙකලත් ඒක ගැළවිලා තියෙන්නේ. භාවනාව කියනකොට මෙත්තා සාගෙන හිතක් කියලා වැරෙනකොට හරිය බැලුන් එක උඩ යනකොට කොහොමද කියන්නේ දැනෙන ශරීරයත් එක්ක උඩ ගියාවා අර මොකයි යම් කිසි මුලාවටපත් වෙච්ච එකක් එහෙම නම් පොළොවේ වගේ හැට ගියා වගේ දැනෙනවා හිර වෙනවා. ඇති වෙන වෙනස ඒකයි, ගති හටගන්නේ ගති රෝගේ ඊට අනුකූලව හැදිලා තියෙන්නේ. ඒවත් ගති රෝගයන්නේ ඒකයි, ගතියට අනුකූල රුවක් තියෙනවා. ඒ රුවට අනුව ඒ සතා හැදෙනා නිසා කාටවත් තෝරන දිහ සතු හදන්න බැහැ. ඒ ගති රෝගට අනුකූලව තමයි හැදෙන්නේ. සමහර වෙලාවට ගති රෝගට අනුකූල පරිසරයේ විතරයි යෝනි. පරිසරය ආවම මේ ගතියට අනුකූල රුව හැදෙනවා. ඒකයි වෙන්නේ.
අනිත් කරන්නේ